ආයුබෝවන් දුවේ පුතේ, අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ දරුවන්ට අදාළ රස භාව සංකල්පය යන මාතෘකාව. මේ මාතෘකාව ඔයාලා 6 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණිය දක්වාම කොටස් වශයෙන් ඉගෙන ගන්නවා. ඔබට මතක නම් ඔබ 6 ශ්‍රේණියේදී සතුට කියන භාවයක්, 7 ශ්‍රේණියේදී උත්සාහ, 8 ශ්‍රේණියේදී ශෝක, 9 ශ්‍රේණියේදී භය, 10 ශ්‍රේණියේදී විස්මය සහ 11 ශ්‍රේණියේදී ශම කියන භාවයන් ගැනත් විස්තර අපි ඉගෙනගෙන තියෙනවා. ඔබට පුළුවන් දුවේ පුතේ කොළයක් පෑනක් ළඟට අරගෙන ඔබට අවශ්‍ය කරුණු සටහන් කරගන්න. දරුවනේ, එදිනෙදා ජීවිතයේ සිදුවන විවිධ දේවල් නිසා අපේ සිතේ එකිනෙකට වෙනස් විවිධ හැඟීම් පහළ වෙනවා. මේ හැඟීම් ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුවේ පුතේ කිසියම් හැඟීමක් පහළ වෙන්න නම් ඒකට හේතුවක් තියෙන්න ඕන. ඉතින් අපි බලමු රස උපදවන මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. හැඟීම්. හැඟීම් අපේ හිතේ හැම මොහොතකම තියෙනවා. ඉපදුණු දවසේ ඉඳලා මැරෙන මොහොත දක්වාම හැඟීම් අපේ හිතවල තියෙනවා. ඒ කියන්නේ මේ හැඟීම් අපේ හිතවල ස්ථාවරව පවතිනවා. විශේෂම කාරණය තමයි, දරුවනේ, මෙයාල හැම වෙලේම නිදාගෙන තමයි ඉන්නේ. ඒකට අපි කියනවා නිද්‍රාශීලී ස්වරූපයෙන් ඉන්නවා කියලා. ඒ කියන්නේ මේ හැඟීම් ස්ථාවරයි, වගේම නිද්‍රාශීලී. මෙයාල අවදි වෙන්නේ තමන්ට අදාළ සිදුවීමක් වුණොත් විතරයි. සියලුම හැඟීම් එකවර අවදි වෙන්නේ නැහැ. සිදුවීම අදාළ හැඟීම විතරයි ඒ වෙලාවට අවදි වෙන්නේ. අපි උදාහරණයක් බලමු. ඔන්න දරුවනේ, සිදුවීම විදියට මම ඉදිරිපත් කරනවා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනික පහසුකම් අවම වීම. මේ සිදුවීම දැනෙන්නේ කාටද? මේ සිදුවීම වැඩිපුරම දැනෙන්නේ කාටද? ගොවීන්ටද? රජයටද? නැත්නම් පාසල් ශිෂ්‍යයින්ටද? නෑ, වෙන කාටවත් නෙමෙයි දරුවනේ. මේ සිදුවීම දැනෙන්නේ විශ්වවිද්‍යාලය තුල ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට. ඔන්න දරුවනේ, විශ්වවිද්‍යාලවල අධ්‍යාපනික පහසුකම් අවම වීම කියන සිදුවීම වැඩිපුරම අදාළ කෙනා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මේ වෙලාවේ අවදි වෙනවා. පසුව ඔවුන් උද්ඝෝෂණ පවා කරන්නට පෙළඹෙනවා. මේ අවස්ථාවේදී ගොවීන්ටවත් ව්‍යාපාරිකයින්ටවත් මේ සිදුවීම අදාළ නොවෙන නිසා ඔවුන් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන් මේ සම්බන්ධයෙන් අවදි වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි දුවේ පුතේ, කිසියම් සිදුවීමක් වුණාම ඒ සිදුවීමට අදාළ හැඟීම පමණයි අපේ හිතෙන් අවදි වෙන්නේ. අපි බලමු අපේ ජීවිතයේ සිදුවෙන සිදුවීම් කීපයක් අනුව අවදි වන හැඟීම් මොනවද කියලා. දරුවනේ, මේ සිදුවීම් ටික කොළයක ලියාගන්න. ලියාගෙන මේ එක එක අවස්ථාවකට අදාළව ඔබේ හිතේ ඇතිවන හැඟීම මොකද්ද කියලා ලියන්න. මම ඉදිරියේදී පැහැදිලි කරන කරුණු අවබෝධ කරගන්න දැන් ඔබ සටහන් කරගන්න කරුණු ගොඩක් වැදගත් වෙයි. හරි, අපි බලමු සිදුවීම් මොනවද කියලා. අංක 1. ලස්සන රෝස මලක් දැකීම. ලස්සන රෝස මලක් දැක්කම ඔබට ඇතිවන හැඟීම ඔබ මේ ඉදිරියෙන් ලියන්න. අංක 2. විහිළු කතා ඇසීම නැත්නම් බැලීම. මොකද්ද ඔබට ඇතිවන හැඟීම? අංක 3. අම්මා බනින විට ඔබට ඇතිවන හැඟීම් මොන වගේද? අංක 4. ඔයාගේ නංගි හරි මල්ලි හරි ඔයා කැමතිම පොතේ කොළ ඉරන විට. අංක 5. අවුරුද්දට කඹ ඇදීම. අංක 6. රෑ 12ට විතර කනත්තක් මැදින් යාමට සිදුවීම්. අංක 7. කෑම නරක් වූ ගඳ දැනෙන විට. අංක 8. අහසේ පියාඹන පීරිසියක් දැකීම. අංක 9. පන්සලේ බෝධි මළුවට ගිය විට ඔබට දැනෙන හැඟීම්. දැන් හිතින් මවාගෙන බලන්න මේ එක් එක් අවස්ථාවේදී ඔබේ හිතේ ඇතිවෙන හැඟීම් මේ වගේද කියලා. දරුවනේ, ඔබ කොලේ ලියාගත්ත සිදුවීම ඉස්සරහින් හැඟීම මොකක්ද කියලා දැන් ලියාගන්න. ලස්සන රෝස මලක් දැකීමේදී ඔබට ඇතිවෙනවා සතුටක්. විහිළු කතාවක් අහන විට ඔබට ඇතිවෙන සිනහව උපදවන හැඟීම්. ඔබේ අතින් වෙන අත්වැරැද්දකට නැත්නම් අතපසු වීමකට අම්මා බනිනකොට ඔබට දුක හිතෙනවා. ඒ කියන්නේ දුක කියන හැඟීම අවදි වෙනවා. ඊළඟට ඔබේ නංගි හරි මල්ලි හරි ඔබ කැමතිම පොතේ කොළ ඉරන විට තරහව කියන හැඟීම ඔබේ හිතෙන් අවදි වෙනවා. කඹ ඇදීමේ තරඟයකින් දිනන්න වෙහෙසෙන ඔබේ හිතේ උත්සාහවන්ත හැඟීම් අවදි වෙනව නේද? රෑ 12ට විතර තනිවම කනත්තක් මැදින් යාමේදී ඔබේ හිත බයෙන් තැතිගැන්මෙන් වෙලා ගන්නවා. ඒ කියන්නේ ඒ වෙලාවට බය කියන හැඟීම අවදි වෙනවා. කෑම නරක්ුණු ගඳ දැනුනම් ඔබට පිළිකුල අප්‍රසන්න බව ඇති වෙනවා. හිටි හැටියේ අහසේ පියාඹන පීරිසියක් දැක්කොත් ඔබ පුදුමයෙන් නේ දිහා බලා ඉඳීවි. ඔබ තුල පුදුම සහගත හැඟීම් අවදි වේවි. අවසාන වශයෙන් ඉහත සියල්ලටම වඩා වෙනස් හැඟීමක් තමයි පන්සලේ බෝධි මළුවට ගියාම ඔබට ඇති වෙන්නේ. අපේ හිත, ඔබේ හිත සන්සුන් සිතිවිලි වලින් පිරෙනවා. දුවේ පුතේ, පුද්ගලයා තුළ රස ඇතිවන ක්‍රියාවලියේ පළමු පියවර ඔබ හඳුනාගත්තා. මොකක්ද මේ පළමු පියවර? කිසියම් සිදුවීමකට අනුව පුද්ගල සිතේ හැඟීම් අවදි වෙනවා. මේක තමයි රස සිද්ධාන්තයේ පළමු පියවර වෙන්නේ. අපි බලමු මේ ක්‍රියාවලියේ දෙවන පියවර මොකක්ද කියලා. හැඟීම් අවදි වුණාම ඒ හැඟීමට අදාළව අපේ මුහුණේ සහ ශරීරයේ වෙනස්කම් ඇති වෙනවා. ඒ කියන්නේ අපේ හිතේ ඇති වුණ හැඟීම් අපි පිටත ලෝකයට ප්‍රකාශ කරන්නේ අපේ ශරීරයේ සහ මුහුණේ ඇතිවන වෙනස්කම් වලින්. මේ වෙනස්කම් බලා ඉන්න පුද්ගලයින්ට රස ඇති වෙනවා. බලන්න මේ ක්‍රියාවලිය හරි සරලයි. පළමු පියවර. යම් සිදුවීමක් නිසා පුද්ගල සිතේ හැඟීම් අවදි වෙනවා. දෙවන පියවර. ඒ අවදි වුණු හැඟීම් වලට අනුකූලව මුහුණේ වගේම පුද්ගලයාගේ ශරීරයේ වෙනස්කම් හටගන්නවා. තුන්වන පියවර. මේ වෙනස්කම් බලා ඉන්න වෙනත් පුද්ගලයෙකුට රසයක් ඇති වෙනවා. දුවේ පුතේ, මේ සරල සිදුවීම රස සිද්ධාන්තය නැත්නම් රස නිෂ්පත්තිය යන නමින් ඉන්දියානු පඬිවරයෙකු වන භරතමුනි පඬිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රය නම් කෘතියේ එතුමා විසින් පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මේ සිදුවීම නන්දිකේශ්වර පඬිවරයාගේ අභිනය දර්පණය කියන පොතෙත් විස්තර කරලා තියෙනවා. මේ රසභාව සංකල්පය ගැඹුරින්ම භාවිත කරන්නේ භාරතීය නර්තන සම්ප්‍රදායන් වලදී. අපි දැන් මේ වෙනකල් ඉගෙනගත්ත සරල ක්‍රියාවලිය භරතමුනි පඬිතුමා වෙනත් නම් වලින් පැහැදිලි කරනවා. මේ නම් වල වෙනස නිසා තමයි අපිට මේ ක්‍රියාවලිය තේරුම් ගන්න අපහසු වෙලා තියෙන්නේ. ජීවිතයේ යම් සිදුවීමකදී අවදි වන හැඟීම් භරතමුනි පඬිවරයා හඳුන්වන්නේ භාව කියන නමින්. මේ හැඟීම් අපේ හිතේ ස්ථාවරව පවතින නිසා එතුමා මේවා ස්ථායි භාව කියලා හඳුන්වලා තියෙනවා. දැන් අපි බලමු කලින් අපි සටහන් කරගත්ත හැඟීම් නැත්නම් ස්ථායි භාව භරත මුනිවරයා විසින් නම් කරලා තියෙන්නේ කොහොමද කියලා. ලස්සන රෝස මලක් දුටුවම ඇතිවන සතුට කියන හැඟීම එතුමා රති කියලා නම් කරනවා. රති කියන භාවය අවදි වෙන තවත් අවස්ථා මොනවද? සුන්දර පරිසරයකට ගියාම, මල් වත්තකට නැත්තම් දියැලක් බලන්න ගියාම මේ භාවය අවදි වෙනවා. ඔබ ආදරය කරන කෙනෙක් දැක්කම ඒ ඔබේ අම්මා, තාත්තා, නංගි, මල්ලි කවුරු හෝ වෙන්න පුළුවන්. නැත්නම් ආදරවන්තයා, ආදරවන්තිය වෙන්නත් පුළුවන්. මේ අවස්ථාවේදී රති කියන ස්ථායි භාවය අවදි වෙනවා. එවිට ඔබේ මුහුණේ වගේම ශරීරයේ, ඒ කියන්නේ අංග ප්‍රත්‍යංග උපාංගවල යම් යම් වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් මොනවද? ඔබ තුළින් ප්‍රසන්න බවක් වගේම විනෝදයෙන් සිටින බවක් පෙන්නුම් කරනවා. දෑස්වල ප්‍රාණවත් බවක් දකින්න ලැබෙනවා. ඒ වගේම දෙතොල් දෙපසට විහිදී පියකරු සිනාවක් දක්නට ලැබෙනවා. ඒ සිනාව එක්කම ඇහි බැමි මදක් ඉහළට එසවෙනවා. මේ වගේ වෙනස්කම් ශරීරයේ ඇති වෙනවා. මේ ශරීරයේ ඇතිවෙන වෙනස්කම් වලට භරතමුනි පඬිතුමා කියන්නේ පුතේ අනුභාව කියලා. මේ අනුභාව දකින වෙනත් පුද්ගලයෙකුට ශෘංගාර කියන රසය ඇති වෙනවා කියලා භරතමුනි පඬිතුමා පැහැදිලි කරනවා. ඒ කියන්නේ සතුට කියන හැඟීම, එහෙමත් නැත්නම් භරත මුනිවරයාට අනුව කියනවනම් රති කියන ස්ථායි භාවය අවදි වුණාම ඇතිවන රසය තමයි ශෘංගාර රසය. රති කියන ස්ථායි භාවය අවදි වුණාම ඇතිවෙන්නේ ශෘංගාර කියන රසය. අපි ඊළඟ සිදුවීම බලමු. විහිළු කතාවක් අහන වෙලාවක නැත්නම් බලන වෙලාවක ඔබට ඇතිවන සිනහ උපදවන සිතුවිලි වලට හාස කියලා කියනවා. හාස කියන ස්ථායී භාවය අවදි වුණාම පුද්ගලයාගේ ශරීරයේ ඇතිවෙන්නේ මොන වගේ වෙනස්කම්ද? සමහරු කට ඇරලා ශබ්ද නගලා හිනා වෙනවා. සමහරු බඩ අල්ලන් හිනා වෙනවා. සමහරු උඩ පැන පැන හිනා වෙනවා. හිනා වෙලා වැඩි වුණාම මූණ රතු වෙනවා, කඳුළු වෙනවා, මේ වගේ වෙනස්කම් ඇති වෙනවා. මේ වෙනස්කම් දකින පුද්ගලයින්ට හාස්‍ය රසය ඇති වෙනවා කියලා තමයි භරත මුනි පඬිතුමා කියන්නේ. අම්මා බනිනකොට ඔබේ හිතේ ශෝක කියන ස්ථායී භාවය අවදි වෙලා එයට අදාළව ඔබේ ශරීරයේ ප්‍රතික්‍රියා දක්වනවා. ඒ විතරක් නෙමෙයි, අපිට අහන්න දකින්න ලැබෙන කලාකෘති මගිනු අපිට විවිධ රසයන් ඇති වෙනවා. මම දැන් ඔබට ගීතයක් ඇහෙන්න සලස්වනවා. මේ ගීතයෙන් කියවෙන්නේ පුතෙක් තමන්ගේ අම්මවයි තාත්තවයි දළදා වඳින්න කියලා එක්කන් ගිහින් නුවර අතරමං කරලා එන විදිය. අහලා බලන්න මේ ගීතයෙන් ඔබට චෝක රසය ඇති වෙනවද කියලා.
හිටි ගමන් දළදා වඳින්නට යමු දැහුවම මහරේ ආපු සතුටට කඳුළු වැටුණා පුතේ උඹලයි අම්මාගේ හිල්වහි පොද කහා උලාගෙන දෙහි ගාවතේ පේවිලයි අපි යන්න සැරසුනේ පිරුටක් තවටන් නැගේ සම වසාගත් කළු මීදුමේ නැගුණු සීතල දෙබෑ කරගෙන හිරු ඇවිත් එබෙනාවෙලේ යන්තමට තේවා මේ හඬකුත් ඇහෙද්දී මැද වීදී සාදු කිය කිය ගිහින් එන්නේ උඹ අපි බැස්සුවේ පහදවාගෙන තුන් හිතම බුදු රජුන් දැක්කාසේ නෙතේ ඉතින් අපි දළදාව වැන්දා පින්දිදි උඹටම පුතේ උඹේ සතුටම ඉල්ල ඉල්ලා පඳුරු බැඳ බැඳ දහතේ ඇවිත් හෙව්වට නුවර කොහෙවත් තිබුණේ නෑ උඹේ වාහනේ
ලොකේ හින්දම අපිට
එහෙම කිව්වට ඉතින් අම්මා බොර වෙච්චි උඹේ ඇස් දෙකත් උදේ ඉඳලම මාත් දැක්කා අඬනවා වාගේ ටිකක් දිගේ අනේ ඇයේ හිත ගැහෙනවා තෙමි තෙමි තාමත් නොහේ පල බලා මහා පාරේ සේරම ගැටෙන සුරු මේරුව නෙතේ පුතේ ඇඹ ඉන්න කිව් තැන එහෙමමයි නැහෙන තේන කොට වැල්ලේ උඟක් නොකීවට බං වෙරළ දන්නවා කුණාට ළඟ එන බවක් සැකක් නොහිතන ලෙසට ඈහට කන්න අරගෙන මක්කවත් මාව බැරි නම් පුතේ ඇවිදින් එක්ක පලයන් අම්මාවත්
මේ ගීතය හදවතින්ම රසවින්දනම් මේ වෙනකොට ඔබේ ඇහැට කඳුලක් උනන්නම ඕනි. පුතා දාලා ගියාම ශෝකයට පත්වෙන ඒ අම්මයි තාත්තයි ගැන හිතනකොට අපිට කරුණා රසය ඇති වෙනවා. කල්පනා කරලා බලන්න ඔබට දුකක් ඇති වුණ වෙනත් අවස්ථා මොනවද කියලා. යාළුවෙක් තරහ වුණාම ඔබේ ළඟම නෑයෙකුගේ මරණය, නැත්නම් ඔබේ සුරතලාගේ මරණය, ඔබ ආදරය කරන කෙනෙකුට අසනීප වීම, නැත්නම් සිත කම්පා කරන යමක් ඇසීමට ලැබීම, මේ වගේ ශෝකය කියන ස්ථායී භාවය අවදිවන බොහෝ අවස්ථා අපට ජීවිතයේදී හමු වෙනවා. මේ අවස්ථා වලදීත් අපි තුලින් අනුභාව ප්‍රකාශ වෙනවා. මොනවද? දැස් අඩවන්වීම, නළල රැලි වැටීම, මුහුණ රතුවීම, කඳුළු සැලීම වැනි දේවල් සිදුවීමට මුහුණ දෙන පුද්ගලයා තුළින් දකින්න ලැබෙනවා. මේ වෙනස්කම් දකින පුද්ගලයාට කරුණා රසය ජනිත වෙනවා. බලන්න, දුකින් ඉන්න කෙනෙක් දැක්කම දුවේ පුතේ අපිට ඔහු හෝ ඇය ගැන කරුණාවක් ඇති වෙනව නේද? ඊළඟට භරත මුනි පඬිවරයා හඳුන්වා දෙන භාවය තමයි ක්‍රෝධ කියන ස්ථායී භාවය. මේ භාවය අවදි වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද? අපි කලින් කතා කරපු සිදුවීම තමයි ඔබේ නංගි හරි මල්ලි හරි ඔබ කැමැතිම පොතේ කොළ ඉරා දැමීම. මේ වගේ ඔබට ක්‍රෝධයක් ඇති කරන වෙනත් අවස්ථා මොනවද? කෙනෙක් තමන් නොකරපු දෙයක් ගැන කියමින් බොරු චෝදනා එල්ල කිරීම. නැත්නම් ඔබේ අම්මට හරි තාත්තට හරි වෙන කෙනෙක් බනිනවා ඇහුණොත්. මේ වගේ අවස්ථාවලදී ඔබේ ඇහි බැමි හැකිලෙනවා. දැස් සිහින් වෙනවා. කම්මුල් රතු වෙනවා. සමහරු දත් මිටිත් කනවා. මේ වගේ අනුභාව පෙන්නුම් කරනවා. මේ ලක්ෂණ දකින පුද්ගලයින්ට ඇතිවෙන රසය තමයි රෞද්‍ර රසය. චිත්‍රපටවල සටන් චවනිකා දකින ඔබට ඇතිවන්නේ රෞද්‍ර කියන රසය. උත්සාහ කියන ස්ථායීභාවය අවදි වන අවස්ථාවක් හැටියට කම්බ ඇදීමේ අවස්ථාව අපි නිදසුනක් විදියට ගත්තා. ඔබට ජීවිතයේ මුහුණ දීමට සිදුවන අභියෝග හමුවේ මේ උත්සාහ කියන භාවය අවදි වෙනවා. එවිට අංග ප්‍රත්‍යංග උපාංගවල විවිධ වෙනස්කම් දකින්නට ලැබෙනවා. ශරීරයේ මස් පිඩු තද කිරීම, තොල් තදින් හකුලා ගැනීම, ඇස් කුඩා කිරීම, දත් තැඳි එකට තද කිරීම, කම්මුල් දෙපසට විහිදීම වැනි අනුභව මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා. මේ අවස්ථාවේදී බලා ඉන්න පුද්ගලයින්ට ඇතිවන රසය තමයි වීර කියන රසය. භය කියන්නේ භරත මුනි පඬිවරයා විසින් හඳුන්වා දෙන 6 වෙනි ස්ථායී භාවය. භය කියන ස්ථායී භාවය අවදි වන එක් සිදුවීමක් තමයි රාත්‍රියේදී කනත්තක් මැදින් තනිවම ගමන් කිරීමට සිදුවීම. තවත් අවස්ථා තියෙනවා. හිටි හැටියේ විශාල ශබ්දයක් ඇසීම, රියානතුරක් දැකීම, දියේ ගිලීමට යන අවස්ථාවක. මේ වගේ අවස්ථාවලදී අනුභව විදියට ඇස් විශාල වීම, අත්පා දරදඬු වීම, මුව විවර වීම, උරහිස් බෙල්ල හැකිලීම දකින්න ලැබෙනවා. මේ අනුභව දකින පුද්ගලයින්ට භයානක කියන රසය ඇති වෙනවා. භරත මුනි පඬිවරයා 7 වෙනි ස්ථායී භාවය විදියට හඳුන්වලා දෙන්නේ ජුගුප්සා කියන භාවය. මේ භාවය පිළිකුල් කියන නමිනුත් හඳුන්වනවා. මම හිතනවා දරුවනේ, දැන් මේ භාවය ගැන ඔබට හඳුන්වා දීම අවශ්‍ය වන්නේ නැහැ කියලා. මොකද පිළිකුල් කියන වචනයෙන්ම ඔබ දන්නවා මේ ස්ථායී භාවය අවදි වෙන්නේ මොන අවස්ථාවලදීද කියලා. අපි බලමු මේ භාවය අවදි වෙන අවස්ථා මොනවද කියලා. දරුවනේ, බැරි වෙලාවත් පාසලට අරන් යන කෑම පෙට්ටිය ඔබට හවසට හොදන්න අමතක වෙලා පහුවදා උදේට හොදන්න වුණොත් මතක් කරගන්න බලන්න ඒකෙන් එන දුගඳ. ඒ වෙලාවට කොහොමද ඔබ තුලින් අනුභව ප්‍රකාශ වෙන්නේ? ඔබේ නාසය හැකිලෙනවා, කට ඇද වෙනවා, ඇස් සිහින් වෙනවා. ඇතැම් විට වචනයෙන් පවා ඒ අප්‍රසන්න බව ප්‍රකාශ කරනවා. ඊයා, චි වගේ වචනත් ඔබේ මුවින් පිටවෙනවා. මේ ජුගුප්සා කියන භාවය අවදි වෙන තවත් අවස්ථා විදියට ඔබට සතෙකුගේ මල පහ පෑගුණා. ඔබ නගරයේ පොදු වැසිකිළියක් ළඟින් යනකොට එහි දුගඳ දැනීම වැනි අවස්ථා ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අවස්ථාවලදී මම කලින් පැහැදිලි කරපු අනුභව ඔබ තුලින් ප්‍රකාශ වෙනවා. ඒ අනුභව දකින වෙනත් පුද්ගලයෙකුට බීභත්ස කියන රසය ඇති වෙනවා. ජුගුප්සා කියන ස්ථායී භාවය අවදි වුණහම ඇතිවන රසය තමයි බීභත්ස කියලා හඳුන්වන්නේ. භරතමුනි පඬිතුමා පැහැදිලි කරන 8 වෙනි රසය තමයි අද්භූත රසය. මේ රසය ඇති වෙන්න මුල් වෙන්නේ විස්මය කියන ස්ථායී භාවය. මේ භාවය අවදි වුණාම පුද්ගලයාගේ ශරීරයේ අංග ප්‍රත්‍යාංග උපාංගවල මෙන්න මේ ලක්ෂණ දකින්න ලැබෙනවා. ඇසිපිය නොහෙලා බලා ඉන්නවා. සමහර විට ඇස් ලොකු වෙනවා. ඇහි බැමි ඉහළට එස වෙනවා. කට ඇරෙනවා. සමහරු අත් දෙකෙන් කට වහ ගන්නවා. සමහරු අඬනවා. ගල් ගැහුණා වගේ නොසෙල්වී බලා ඉන්න අවස්ථාවක් තියෙනවා. සමහර අයට ගොත ගැහෙනවා. මෙන්න මේ වගේ අනුභව මගින් විස්මය කියන භාවය නිරූපණය වෙනවා. අපි දැන් රස 8ක් ගැන කතා කළා. නමුත් රස කියන මාතෘකාවේදී අපි එය නව නළු රස කියන නමින් හඳුන්වනවා. එහෙනම් කෝ මේ නවවන රසය? දරුවනේ, භරතමුනි පඬිවරයා විසින් නාට්‍ය ශාස්ත්‍රයේදී පැහැදිලි කරලා තියෙන්නේ ස්ථායී භාව 8ක් මගින් ජනිත වන රස 8ක් ගැන විතරයි. එහෙනම් අප හඳුනා නොගත් රසය මොකක්ද? ඒ රසය අපට හඳුන්වා දුන්නේ කවුද? අපි දැන් ඒ ගැන පැහැදිලි කරගමු. දුවේ පුතේ, නව නළු රස ගැන කතා කරනකොට අපිට අවසාන වශයෙන් මුණ ගැහෙන්නේ ශාන්ත කියන රසය. මේ රසය මුලින්ම හඳුන්වලා දෙන්නේ ශංකුෂ කියන ඉන්දියානු පඬිවරයා. මෙතුමා කියනවා රස සංකල්පය සම්පූර්ණ වෙන්න නම් ශාන්ත රසයත් එකතු විය යුතුමයි කියලා. අපි දැන් බලමු ශංකුෂ පඬිතුමා විසින් හඳුන්වලා දුන්න ශාන්ත රසයේ ඇති වෙන්නේ කොහොමද කියලා. ශාන්ත රසයට අදාළ ස්ථායී භාවය තමයි ශම භාවය. මේ ශම භාවය අවදි වෙන්න හේතු වන සිදුවීම් මොනවද? මුලදී අපි කතා කළා පන්සලේ බෝධිමළුවට ගියාම මොන වගේ හැඟීම්ද ඇති වෙන්නේ කියලා. අපේ හැඟීම් ඉතාමත් හික්මුණු සහ සන්සුන් හැඟීම් බවට පත් වෙනවා. මෙන්න මේ සන්සුන් හැඟීම් අවදි වුණු අවස්ථා ශම භාවය අවදි වුණු අවස්ථා හැටියට හඳුන්වනවා. මේ ශම කියන භාවය ශාන්ත භාවය විදියටත් නම් කරනවා. ශම භාවයේ අවදි වන තවත් අවස්ථා මොනවද? භාවනාවේ යෙදෙන වෙලාවක අප තුළ අවදි වෙන්නේ ශම භාවය. එතකොට අපේ ඉරියව් දැමුණු ස්වરૂපයක් ගන්නවා, නිමුණු ස්වરૂපයක් ගන්නවා. එය බලා සිටින අයට ඇති වෙන්නේ ශාන්ත කියන රසය. බලන්න, භික්ෂූන් වහන්සේලා පේලියට පිණ්ඩපාතයේ වඩින අවස්ථාවක් උදාහරණයට ගත්තොත් භික්ෂූන් වහන්සේලාගේ සිත්වල අවදියෙන් ඉන්නේ ශම කියන භාවය. ඒ භාවයට අනුව භික්ෂූන් වහන්සේලා තුළින් ප්‍රතීයමාන වෙන්නේ ඉතාම සංසුන් ඉරියව්. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලා තුළින් ඉදිරිපත් වන අනුභව නැත්නම් ඉරියව් දකින අපට ඇති වෙනව ශාන්ත කියන රසය. මේ භාවයන් අවදි වෙන්නේ පුද්ගලයකින්දමද? නෑ, එහෙම වෙන්නේ නෑ. විශේෂයෙන්ම බුදුරුවකින් දිස් වෙන්නේ ශාන්ත නැත්නම් ශම කියන භාවය. බුදුරුවක් කියන්නේ සජීවී දෙයක් නෙවෙයි. නමුත් ඒ බුදුරුව නිර්මාණය කිරීමේදීම එහි ශම භාවය අවදි වූ විට පිහිටන ඉරියව් දක්වලා තියෙනවා. බුදුරුව දකින අප තුලත් තැන්පත් වෙලා තියෙන ශම කියන ස්ථායී භාවය අවදි වෙලා බුදුරුවෙන් දිස්වන භාවය සමග සුසංයෝගී වෙලා අපට ශාන්ත රසය ඇති වෙනවා. ඉතින් දරුවනේ, ඔන්න ඔයාලා දැන් රස සිද්ධාන්තය තුල එන නව නළු රසය ගැන තොරතුරු වලට සවන් දුන්නා. දැන් ඔබ දන්නවා රස භාව සංකල්පය කියන මාතෘකාවේදී භාවය නවයක් වගේම එයි නුපදින රස නවයක් පවතින බව. මෙන්න මේ විදිහට රති කියන ස්ථායී භාවයෙන් ශෘංගාර රසය උපදිනවා. හාස කියන ස්ථායී භාවයෙන් හාස්‍ය රසය උපදිනවා. ශෝක කියන ස්ථායී භාවයෙන් කරුණා රසය උපදිනවා. ක්‍රෝධ කියන ස්ථායී භාවයෙන් රෞද්‍ර රසය උපදිනවා. උත්සාහ කියන භාවයෙන් වීර රසය උපදිනවා. භය කියන භාවයෙන් උපදින්නේ භයානක රසය. ජුගුප්සා කියන භාවයෙන් උපදින්නේ බීභත්ස රසය. විස්ම කියන භාවයෙන් අද්භූත රසය උපදිනවා. ශාන්ත කියන භාවයෙන් නැත්නම් ශම කියන භාවයෙන් උපදින්නේ ශාන්ත කියන රසය. නැවතත් සාරාංශයක් විදිහට මම කරුණු දක්වන්නම්. පරිසරයේ දක්නට ලැබෙන විවිධ වස්තු හෝ යම් යම් සිද්ධි හේතුවෙන් අපේ හිත තුළ යටපත්ව තියෙන ස්ථායී භාව අවදි වෙනවා. ඒ අවදි වෙන ස්ථායී භාවය අනුව අපේ ශරීරයේ අංග ප්‍රත්‍යාංග සහ උපාංගවල වෙනස්කම් නැති වෙනවා. මේ වෙනස්කම් අනුව බලා ඉන්න පුද්ගලයාට විවිධ රස ජනනය වෙනවා. ඉතින් පුතේ, මේකෙදි අපි වටහා ගන්න ඕන වැදගත්ම කාරණය තමයි නළුවෙක් හෝ නිළියක්, එහෙමත් නැත්නම් නර්තන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් නිරූපණ කාර්යයකදී කරන්නේ ව්‍යාජ විදියට, එහෙමත් නැත්නම් බොරුවට භාවයන් අවදි කරවා ගැනීම. ඒ කියන්නේ නර්තනයකදී නැත්නම් නිරූපණ කාර්යයකදී ඒ අවස්ථාවට උචිත භාවය අවදි කරවාගෙන ඒ භාවයන් ප්‍රේක්ෂකයාට සැබෑවක් විදියට හැඟෙන ආකාරයට සන්නිවේදනය කරනවා. මේක මට ඔබට උදාහරණයක් මගින් පැහැදිලි කරන්න පුළුවන්. ඔබ රූපවාහිනියේ බලන සමහර නර්තන තරඟවල ඉදිරිපත් කරන නර්තන අලංකාරවත්ව ඉදිරිපත් කරන්න නර්තන ශිල්පීන් ශිල්පිනියන් ලොකු වෙහෙසක් ගන්නවා. නමුත් ඒ ගන්න වෙහෙස මහන්සිය ප්‍රේක්ෂකයාට පෙන්වුවොත් ඒ නර්තනය තුළින් ප්‍රේක්ෂකයාට ලැබෙන රසය නැති වෙලා යනවා. ඒ හින්දා මේ නර්තන ශිල්පීන් සහ ශිල්පිනියන් කොයිතරම් විඩාවක් මහන්සියක් දැනුණත් ව්‍යාජ විදියට තමන් තුළ ස්ථායී භාවයන් අවදි කරවගෙන ප්‍රේක්ෂකයාට නර්තනය තුළින් රසයක් ලබා දෙනවා. ඉතින් පුතේ, මේ හැකියාව නර්තන ශිල්පියෙකුට ශිල්පිනියකට තිබිය යුතුමයි. එහෙනම් මම හිතනවා අද මගේ පාඩමට ඇහුම් කන් දුන්නු දරුවෝ හැමෝටම රස සිද්ධාන්තය පැහැදිලි වෙන්න ඇති කියලා.